ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය මුදල් රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත්පාලන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2019 සහ 2020 වර්ෂ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු ප්‍රවාහන හා මහමාර්ග මාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ප්‍රවාහන මහාමාර්ග කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය මාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2018-2019 සහ 2020 වර්ෂය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා සෞඛ්‍ය කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු අධිකාරී බන්ධනාගාර කටයුතු හා අනුක්‍රම ව්‍යවස්ථාපිත සංස්කරණ මත ගරු සෞඛ්‍ය මාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු සෞඛ්‍ය මාත්‍යතුමනි, මේ වාර්තාවත් සමඟ කාලීන ගැටලුවක් ඉදිරිපත් කරන්නට මම ඔබතුමාට මේ අවස්ථාවේ මම අවසර ඉල්ලා සිටිනවා. අද වෙන විට අපේ රටේ රෝහල් පද්ධතියේ අත්‍යවශ්‍යම බෙහෙත් පිළිකා, හෘද රෝග, අධික රුධිර පීඩනය, ෂුගර්, liver, kidneys, මේ හැම දෙයකටම අදාළ ජීවිත බේරා ගන්නා වූ ඖෂධවල බරපතල හිඟයක් තිබෙනවා. ඒ වගේම මම ඔබතුමාට දැනුවත් කරන්න කැමතියි, මේ වෙන විට අත්‍යවශ්‍ය ජීවිත බේරා ගන්නා වූ උපකරණ වලත් බරපතල හිඟයක් තිබෙනවා. අත් වශයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා අගමැති වෙන ප්‍රධානීට කටයුතු කරන වෙලාවේ අපිනුත් උදව්විල්ලෝ අපිත් මේ වැඩසටහනට දායකත්වය ලබා දුන්න අපිට පුළුවන් ආකාරයෙන්. නමුත් මේ මොහොත වෙන විට රෝහල් පද්ධතියේ ඖෂධ හිඟය, ඒ වගේම උපකරණ හිඟය බොහොම බරපතල තත්ත්වයක තියෙන්නේ. ඉතාමත්ම වැදගත් ශල්‍යකර්ම ගණනාවක් පෝස්ට්පෝන් වෙලා තිබෙනවා. ඒ කියන්නේ හෘද වස්තුව කේන්ද්‍ර කරගත්, ඒ වගේම වකුගඩු කේන්ද්‍ර කරගත්, ඒ වගේම අක්මාව කේන්ද්‍ර කරගත් මේ යනාදී බරපතල ශල්‍යකර්ම පෝස්ට්පෝන් වෙලා තිබෙනවා. ඒක කල් ගිහිල්ලා තිබෙනවා. එතකොට වේටින් ලිස්ට් වැඩි වෙලා තිබෙනවා. ඉතින් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි, මේක බරපතල ගැටලුවක්. ඒ වගේම රෝග නිවාරණ ශාස්ත්‍රයේ පෞල් සෞඛ්‍ය සේවා කොට්ටාස මට්ටමින් මව්වරුන්ට සහ දරුවන්ට ලබා දිය යුතු ත්‍රිපෝෂවල බොහොම බරපතල හිඟයක් තිබෙනවා. ඇත්තටම අත්‍යවශ්‍ය ත්‍රිපෝෂ ටික ලැබෙන්නේ නැහැ. ඒ අයට ලබා දෙන විටමින් සප්ලිමන්ට්ස් තියෙනවා, මයික්‍රෝනියුට්‍රියන් සප්ලිමන්ට්ස් තියෙනවා, යකඩ ඌනකාවෙන් පෙළෙන අයට ලබා දෙන ඒ යකඩ සප්ලිමන්ට්ස් තියෙනවා, ඒ අයන් ඩෙෆිෂන්සි වල. එතකොට මයික්‍රෝනියුට්‍රියන් ඩෙෆිෂන්සි, මේ වගේ ඌනකාවෙන් රසකට අවශ්‍ය මේ බෙහෙත් හේත් විටමින්ස් උපකරණ ඖෂධවල බරපතල හිඟයක් තිබෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේව පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ වගේම අපිට ඒ ඌනතාවයන් වලින් පෙළෙන රෝහල් වල ලයිස්තුවක් ලබා දෙන්න අපේ පැත්තෙනුත් අපි ඒ සඳහා දෙන්න පුළුවන් උපකාරය ලබා දෙන්නම්. හැබැයි එතනදී ප්‍රශ්නෙකුත් තියෙනවා. මේ මැතිවරණ සමයේ අපි අපේ හුස්ම වැඩසටහන නතර කරලා තියෙන්නේ, මොකද ඔබතුමා දන්නවා මැතිවරණ කාල වකවානුවන් තුළ ප්‍රධානෙන් කිරීමක් තහනම්. හැබැයි මේ වගේ බරපතල ප්‍රශ්නෙකුත් තිබෙනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මේ සාධනීය සංවේදී ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරලා රටට විසඳුමක් ලබා දෙන්න. විශේෂයෙන්ම මව්වරුන්ටත් දරුවන්ටත් ඒ රෝගී තත්ත්වයේ සිටින තාරුණ්‍ය සහ වැඩිහිටි අයටත් විසඳුමක් ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
කරුසව කැමැත්තමනේ
සුදුවන්ද වෙන විපක්ෂ නායකතුමාට මේ සම්බන්ධව අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධව මම පහුගිය සාකච්ඡා වටයන්වලදීම කිව්වා පළවෙනි කාර්තුව තුළ මේ ප්‍රශ්නය විසඳන්න නියත වශයෙන්ම කටයුතු කරනවායි කියලා. මම කියන්න කැමති ඊයේ දවස වෙනකොට 151කින් අඩුව තිබ්බ ඖෂධ වලින් 83ක් අද ලබා ගන්න අපිට හැකියාවක් ලැබුණා. එක දෙවනි කරුණ තමයි රටේ පවතින සමස්ත ආර්ථික කඩාවැටීමත් සහ ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රයට උපරිම සහයෝගය ලබා දෙන්න මුදල් අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. ඒ කෙසේ වෙතත් අපට ලබා දීලා තියෙන දැන් ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ වුවත් ඒක අපි උඩින් දකින තරම් පහසු ක්‍රියාවලියක් නෙමෙයි. මොකද හේතුව පළවෙනියෙන්ම ප්‍රශ්නයක් තිබ්බා ඉන්දියානු රුපියල් වලින් ගෙවෙනකොට එහෙ නිෂ්පාදකයන් ඒක බාර ගන්න අකමැත්තකින් කාලයක් ගියා. ඊට පසුව සාමාන්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්නේ තමයි ඇනවුමක් සහතික කරාට පස්සේ මාස 3ක් හෝ 4ක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට යනවා. ඒ නිසා මේක අපි හිතන තරම් පහසුවෙන් මේ ණය ලැබුණ ගමන්ම අනිත් පැත්තට ගිහිල්ලා අනිකුත් බාණ්ඩ දැන් උදාහරණයකට වෙළඳ අමාත්‍යාංශයෙන් ගියක් තිබ්බොත් වෙළඳ අමාත්‍යාංශයෙන් ගියට පකිස්තානයේ ඉන්දියාවට කොහරි ගියා ස්ටොකිස් ලගාවට ගියා ප්‍රයිස් එක නෙගෝෂියේට් කරගත්තා කන්ටේනර්ස් 50ක් 100ක් ගේන්න පුළුවන් සති දෙකක් ඇතුළත. හැබැයි ඒ දේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කරන්නට බෑ. ඒ කෙසේ වෙතත් මේ වෙනකොට මම මේ පාර්ලිමේන්තුවට ප්‍රසිද්ධේත් ප්‍රකාශ කරලා තියෙනවා මේ කාර්තුව අවසාන වෙනකොට මේ ප්‍රශ්නේ 75%ක් සුවක් මම විසඳනවායි කියලා. මම නෙමෙයි මම කියන එක වැරදි මම හිතන්නේ අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මම හිතන්නේ එතෙන් අපිට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ සති දෙක තුන ඇතුළත විශාල වශයෙන් බෙහෙත් ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා. ඒ අතරතුරේ අර කල්දමි මේකත් ලොකු ආන්දෝලනයකට පත් වුණා වං කරපු ප්‍රකාශයක් සම්බන්ධව හදිසි නෝනේ වන හැයි කියලා මම දන්නේ අනුර කුමාර දිසානායකතුමා මෙතන නැහැ. එතුමා කිව්ව ඇංගිලිලේ පුරුක්ක් කපන්න තියෙනවා නම් පුරුක්කක් කපන්න නැහැ ඔන්නෝම කතාව. නමුත් ඒකේ බොහොම පැහැදිලි ඔබතුමාත් දන්නවා අඩුම ගානේ පෙලක් ඒවා තියෙනවා කල් දාන්න පුළුවන් ඒවා. උදාහරණයකට ගත්තොත් අපි ගත්තොත් හර්නියා ඔපරේෂන් එකක් පෙලක් කළාට මාස 6ක් කල් දානවා සාමාන්‍ය තත්ත්වෙන් වුණත් පෙලක් කළාට කරන්න අද කරන්නත් පුළුවන් මාස 3-4කින් කරන්නත් පුළුවන් අගතියක් නොවි. එවැනි දේවල් තියෙනවා. හැබැයි අත්‍යවශ්‍ය කිසිම දෙයක් කල් දාලා නැහැ. කල් දාන්නෙත් නැහැ. අත්‍යවශ්‍ය දේවල් ඉපාමත්ම අපි කොහොම වගකීමෙන් කියනවා අත්‍යවශ්‍ය දේවල් වලට අපේ ප්‍රමුඛත්වය ලැබලා දීලා කටයුතු කරන වෛද්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් සහ ඒ ක්‍රියාකාරී අය සියලු දෙනාම තාමත්ම උමනාවෙන් මේ සම්බන්ධව කටයුතු කරන කීප දෙනෙක් මේ සම්බන්ධව විවේචනය කරනවා. එක දෙයක් මම කියන්නට ඕනේ ගරු විපක්ෂ නායකතුමනි අපිට යම් කිසි දැඩි තීරණ ගන්න සිද්ධ වුණා. ඒ තීරණ ගැනීමේදී යම් යම් ආයතනවල හිටපු අවුරුදු ගාණක් කටයුතු කරගෙන හිටපු ක්‍රමවේදයන් වෙනස් කරන්න සිද්ධ වුණා. ඒක අමාරු දෙයක්. චේන්ජ් කියන එක බොහොම අමාරුයි. විශේෂම සෞඛ්‍ය ක්ෂේත්‍රය. ඒ නිසා ඒ අය උදේස් හවස මේ සම්බන්ධව සංවිධානාත්මකව කටයුතු කරනවා. මම ස්තුතිවන්ත වෙනවා හුස්ම වැඩසටහනේ අපිට මුලින් ලැබුණා. මම දන්නේ මේ නැතිවර්ණ සම්බන්ධව. හැබැයි නැතිවර්ණය බාධාවක් කර යුතු නැහැ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මම හිතනවා. මොකද ඒ නිසා ඔබතුමාලාගේ ලබා දෙන සහයෝගයට ස්තුතිවන්ත වෙනවා. ඒක මම හිතන්නේ ඒ සම්බන්ධව අපේ පැත්තෙන් විවේචනයක් එන්නේ නැහැ. ඒක 100% විශ්වාසයෙන් කියනවා. එහෙම දෙන්න පුළුවන් සහයෝගයක් ලබා දෙන්න. හැබැයි බොහොම පැහැදිලිව ඔබතුමාත් දන්නවා හොඳටම අපේ සාමාන්‍ය තත්ත්වෙ තිබ්බ කාලෙත් සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම දේ අංග සම්පූර්ණ වෙලා තිබෙන වාර්තාවන් එක්ක මට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ සෑම දෙයක්ම හොඳටම තිබ්බ කාලේ වුණත් යම් යම් අඩුපාඩු විටින් විට තිබ්බා. හැබැයි ඒ අඩුපාඩු උග්‍ර වුණා පහුගිය කාලේ ඒක පිළිගන්නවා. ඒකට නියත වශයෙන්ම වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන පිළිවෙළවල ප්‍රතිඵල මේ මාසේ අපිට ලැබෙනවා. ඊට අමතරව AIIB එකෙන් දැන් මම ගාක් අය කියනවානේ මිලියන 100ක් ලැබුණා. ඔව් හම්බුණා. ඒකේ මිලියන 20ක් රිට්‍රීට් ෆයිනෑන්ස් වලට අරගෙන ණයතික බේරුවා පෙලක් හේබැයි 80ක් තියෙනවා. ඒකේ ප්‍රොඩක්ෂන් එක ලැබෙන්නේ සැප්තැම්බර් වල. මම ඒක සැප්තැම්බර් වල දාලා තියෙනවා. මොකද AIIB එකේ මාස 6ක් යනවා ඒ කට්ටියගේ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක. ඒකත් තමයි ප්‍රොකියුමන්ට් කරන්නේ. එතකොට ඒ කට්ටිය සැප්තැම්බර් වල දෙන්නම් කව මම කැමති වුණා. ඒකට හේතුව මොකද මේ වෙනකොට ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එක ඒකත් එක්ක යනවා. සැප්තැම්බර් වෙනකොට හිඟයක් නොවෙන්න මිලියන 80ක් තියෙනවා. ඒක දැම්මම අපි මේ වෙනකොට ඕඩර් කරගෙන යනවා. ඔක තමයි ඉතා සැකෙල්ලෙන් කිව්වොත් අපිට මීට වඩා දෙයක් කරන්න පුළුවන් නම් විපක්ෂ නායකතුමනි ඒ සෑම පියවරක්ම ගන්නවා. මුදල් අමාත්‍යාංශයට මම ස්තුතිය ප්‍රකාශ කරනවා. මොකද පෙන්ෂන් එකයි පඩිනඩී ගෙවුවට පස්සේ ප්‍රමුඛත්වයම ලැබලා දීලා තියෙන්නේ අපිට සෑම අවස්ථාවකම කතා කරන සෑම අවස්ථාවකම මට ඒ අවස්ථාව ලැබලා දීලා තියෙනවා. දෙන්න පුළුවන් උපරිම ලැබලා දීලා තියෙනවා. ඒ උපරිමේ ඇතුළත මැනේජ් කරනවා. අපි බොන්ඩ්ස් ඉෂුව කරන්න පටන් ගන්න ලබන සතියේ ඉඳන් මිලියන බිලියන 40ක් වපන තියන අය ඒක සම්පූර්ණයෙන්ම පිළියල ගත්ත බාර ආරම්භ කරන මේ කට්ටිය බොන්ඩ්ස් බාර ගන්න ඒක අපි ලබා දීපුවාම බොහෝ දුරට සීරෝ ක්‍රෙඩිට් තත්ත්වයකට පත් කරගන්න පුළුවන්.
හරි බොහොම ස්තුතියි. විපක්ෂ නැතුව
වාදයකට විවාදයකට යන්න හදනවා.
ඔව් විවාදයකට යන්නත් කැටියෙන්.
නමුත් දැන් මේක මේ මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් නිසා තමයි මම නැවතවරක් නැගිට්ටේ. ඔබතුමා දන්නවද දන්නේ නැහැ විශේෂයෙන්ම ලදරුවන්ගේ සෞඛ්‍ය කේන්ද්‍රීය රෝහල් වල ඇත්තටම රජයේ අරමුදල් වලට වඩා ඩෝනර් සපෝට්ස් වලින් තමයි මේ ටිකවත් කරගෙන යන්නේ. එතකොට මව්වරුන් කේන්ද්‍රීය කරගත් රෝහල් වලත් බොහෝ දුරට ඒකයි තත්ත්වය. මම ඔබතුමාට කියන්න කැමති මේට වැඩි අවධානයක් යොමු කරලා මම දන්නා ඔය ප්‍රසම්පාදන ක්‍රමවේදයේ ගැටලු. නමුත් ඕක ලෙඩාට විසඳුමක් නෙවෙයිනේ. ලෙඩාට අවශ්‍ය ඖෂධ ටික සහ අත්‍යවශ්‍ය උපකරණ ටික. එනිසා ඒවා ලබා දෙන්නට ඔබතුමාලා කටයුතු කරන්නයි කියලා මම ගරු සෞඛ්‍ය
අමාත්‍යතුමාගෙන්
බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා. මේක මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් නිසා. ස්තුතියි.
බොහොම ස්තුතියි. කරු සෞඛ්‍ය අමාත්‍යතුමා
මම හිතන්නේ මං නැවත වරක් ඒක මම හිතන්නේ නැවත වරක් තුමා කිය අපේකම තමයි කියවුනේ. ඒ සම්බන්ධව කිසිම තර්කයක් නැහැ. ඔබතුමා වගේම මේ මුළු සභාවම පමණක් නෙමෙයි රටේ සියලු ක්ෂේත්‍රයන් වල සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව තියෙන ප්‍රශ්න සම්බන්ධව අවධානය යොමු වෙලා තියෙනවා. ඒක මම කැමතියි. අවිවේචන වලටත් මම කැමතියි. මොකද මේ විවේචන වලින් අපිත් යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නේ නිවැරදි කරගන්නට ගන්න පුළුවන් උපරිම උත්සාහය ගන්නවා. ඒ නිසා අවිවේචන ගැන මගේ හැබැයි හිතාමතාම මේක කඩාකප්පල් කිරීමට වැඩ කරන කොටසකුත් ඉන්නවා වාසනාවකට මේක අතට. ඒ ගැනත් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා.
බුද්ධිකම මේ කියන්නේ සෞඛ්‍යමත්වමගේ ප්‍රශ්නද? කෙටියෙන් ආන් දැන් විවාදයක් කරගන්න අපි ന്യാයපත්‍රයට යන්න ඕනේ. හරි විනාඩි 3ක් කියන්න.
සෞඛ්‍යමත්වමා දැන් ඊයේ ඉඳලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයත් ඒ වගේම වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමයත් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරලා තියෙනවා. මේක රෝහල් පද්ධතියද විශේෂයෙන්ම වෛද්‍ය පීඨ වල ඔබතුමා දන්නවා මහාචාර්ය ඒකක සහ සායනික පුහුණු තියෙනවා. එතකොට එතන ඇතිලා තියෙනවා සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඊයේ කියපු කාරණේ මම ෆූට චෙයාමන්ට මේ දැන් මේ කතාවට කලින් මේ අදහස් දැක්වීමට කලින් ඇහුවා මහාචාර්ය බස්නායක මහත්තයාගෙන්. ඔහුත් කියනවා තාම ඒ පිළිබඳව විසඳිලා නැහැ කියලා. ඒ නිසා දැන් අධ්‍යයන කටයුතු ප්‍රථම උපාධිවල පශ්චාත් උපාධිවල ඒ වගේම සියලු විභාගවල ආයිකන් සම්ප්‍රතම උපාධි විභාගවලත් පශ්චාත් උපාධි විභාගවලත් අධ්‍යයන කටයුතු දින නියමයක් නැතුව නැවතිලා තියෙනවා. එක පැත්තකින් දෙවෙනි එක අර උසස් පෙළ මේ කන්ට්‍රෝලින් චීෆ් නැත්නම් ප්‍රධාන පාලක පරීක්ෂකවරු විදියට වැඩ කරන එකත් නැවතිච්ච එකේ මේ මොහොත වෙනකම් මේ දැන් කතා කරන තප්පරයට විනාඩියකට කලින් නුත් වෙනසක් නැහැ කියලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ කියනවා. ඒත් එක පැත්තකින් රෝහල් පද්ධතියට මේක බලපාලා තියෙනවා. ඊළඟ කාරණේ අධ්‍යාපන ඇමතුමා දැන් රාජ්‍ය සේවයට බඳවාගන්නේ නැතයි කියන තීරණයත් විශ්වවිද්‍යාල පද්ධතියට අදාළ කරගන්න එපා. දැන් විද්‍යාපීඨ වලට අදාළ කරගන්නේ නැහැ. වෛද්‍යවරු බඳවගනිද්දී ඒක අදාළ කරගන්නේ නැහනේ. රාජ්‍ය සේවයට බඳවාගන්න එක නතර කරපු තීරණේ. ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතියටත් ඒක අදාළ කරගන්න එපා. ඒකට හේතුව තමයි විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පෞද්ගල කාලේ ශිෂ්‍ය ප්‍රමාණය බඳවා ගැනීම වැඩි කරා. ඒ වගේම තමයි ඔබතුමා දන්නවා මේ ප්‍රථම මේ ෆස්ට් ක්ලාස්, සෙකන්ඩ් ක්ලාස්, සෙකන්ඩ් අපර්, සෙකන්ඩ් ලෝව ගත්ත ලොකු පිරිසක් අපි විශ්වවිද්‍යාල පද්ධතියට ගත්තේ නැති වුණොත් ඒ අය රට හැර යාමේ අවදානම තවත් වැඩි වෙනවා. ඒ නිසා රාජ්‍ය සේවයට බඳවා නොගැනීමේ තීරණය විශ්වවිද්‍යාල පද්ධතිය ගන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා.
හරි බොහොම ස්තුතියි. ගරු අධිකරණ හා බන්ධනාගාර කටයුතු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා. ගරු සභානායකතුමා. ගරු සමාපිය රත්මන්තුමා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි බුද්ධික පත්‍රණ මන්තුමයි කතාවට උනපුරණයක් විදිහට විශේෂයෙන් වෛද්‍යවරු වැඩ වර්ජනය කරාට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන එක නතර කරලා නැහැ. ඉතින් විශාල ආදායමක් මෙහරහා ලබනවා. ඒ වගේම පශ්චාත් උපාධි පාඨමාලා ඒ කියන්නේ ආචාර්යවරුන්ගේ සංගමය පශ්චාත් උපාධි පාඨමාලා විභාග දේශන නවත්තලත් නැහැ. ඒක පැයකට සාමාන්‍ය රුපියල් 4000ක් 6000ක් අතර මුදලක් එයා අය කරනවා. ඕනනම් අපිට හෙට ගිහිලා බලන්න පුළුවන්. හෙට උදේ කොළඹ ජයවර්ධන පුරුෂ විශ්වවිද්‍යාලයේ කලාපීඨ ගිහිලා බැලුවොත් මේක යථාර්ථයක් බවට පත් වෙනවා. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. මන්ත්‍රීතුමා ඔහොම කිව්වට මේකේ යථාර්ථය ඒකයි.
ඔහොම සිතේ ඔබතුමා නගරු සභානායකතුමා.
ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි 2700
දෙසිය හැත්තාය අධිකාරිය වූ නීති අධ්‍යාපන සභා අධ්‍යාපනතය හත්වන වගන්ති අර්ථේ අධිකරණ අමාත්‍යවරයාගේ එකඟතාවය ඇතිව සංස්ථාගත නීති අධ්‍යාපන සභා විසින් සාදන ලදුව 2020 දෙසැම්බර් 30 දින ඇති අංක 2208 ඇලයිරක් 13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද රීති මම ඉදිරිපත් කරමි. මෙම රීති අධිකරණ බන්ධනාගාර කටයුතු හා අංක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු බුද්ධික පත්‍රණ මැතිතුමා මතු කරපු ප්‍රශ්නෙටත් මම ඒ සමගම කෙටි පිළිතුරක් දෙන්නම්. කූට එකත් එක්ක, ඒ කියන්නේ විශ්වවිද්‍යාල ආචාර සංගමයත් එක්ක සාකච්ඡාවට දෙකක් පැවැත්තුවා. පළවෙනි සාකච්ඡාව මම විශ්වභාර ඇමතිවරය හැට පැවැත්තුවා අපේ අමාත්‍යංශයේ පවත්වලා. දෙවෙනි සාකච්ඡාව දින 4ක් ඇතුළත ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී භාණ්ඩාගාර ලේකම්තුමා ඇතුළු නිලධාරී කණ්ඩායමත් සමග සහ විභාග කොමසාරිස්තුමත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමත් සමග මේ සියලුම පාර්ශ්වයන් එක්ක අපි දීර්ඝ සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල ආචාර සංගමයේ ඉල්ලීම් 4ක් ඉදිරිපත් කළා. ඒකේ පළවෙනි ඉල්ලීම තමයි දැනට විධායක ශ්‍රේණි සහ ඒ යම් තලයකින් ඉහළ ශ්‍රේණි සඳහා බදු ප්‍රතිපත්තිය මත අය කරන බදු වලින් රිසර්ච් ඇලවන්ස් එකයි පර්යේෂණ දීමනාව සහ ඇකඩමික් ඇලවන්ස් එක අධ්‍යයන දීමනාව කියන දෙක ඒකෙන් ඉවත් කරන්නයි කියන කාරණේ. ඒ පිළිබඳව වගු සියල්ලම ගෙනල්ලා තිබුණා. ඊපස්සේ ඒ සියල්ලම අපි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත සහ නිලධාරීන් වෙත ඉදිරිපත් කළා. දෙවෙනි ඉල්ලීම උනේ සෙබටිකල් යනකොට දෙනවා එයා පැසේජ් එක. ඒ එයා පැසේජ් එක දෙන්න එපයි කියන කාරණය සම්බන්ධයෙන් ඒ පිළිබඳව මේ වෙන විට මම නැවත කැබිනට් පත්‍රික වාර්තාවක් ඉදිරිපත් කළා. ගිය සතියේ ඒක කන්ෆර්ම් කළා. දැන් අද වෙනකොට ඒක දැනුම් දීමට කටයුතු කරනවා. ඒ සෙබටිකල් වලට දෙන එයා පැසේජ් එක ඒ විශ්වවිද්‍යාල මගින් උපයාගත් මුදලින් මේ වර්ෂයට ගෙවන්න. යම් සුළු පිරිසක් ඉන්නවා නම් උපයාගත් ආදායම් නැති UGC ප්‍රතිපාදන වලින් ඒක ප්‍රතිපාදනය කරලා දෙන්න. දෙවෙනි කාරණය අපි විසඳුවා. තුන්වෙනි කාරණය 2021 කොවිඩ් කාල සීමාව තුළ ඒ විදිහට ගියපු සබටිකල් ගත්ත ගිය අයට අධ්‍යයන කටයුතු අවසන් කරන්න බැරි වුණා කොවිඩ් නිසා. ඒ සඳහා ඒගොල්ලන්ගේ ඉල්ලීම මත අවුරුද්දක් ඉල්ලුවොත් අවුරුද්දක්, දෙකක් ඉල්ලුවොත් දෙකක් ලබා දෙන්නයි කියන එකඟතාවය ලැබුණා. තුන්වෙනි කාරණය විශ්වවිද්‍යාල වෙනත් විදේශ රටවල විශ්වවිද්‍යාලත් එක්ක අවබෝධතාව ගිවිසුම් අත්සන් කිරීමේදී ඒ පිළිබඳ කාර්යපටිපාටිය වෙනස් කරන්නයි කියන එක, ඒකටත් අපි එකඟ වුණා. ඒ කරුණු තුන දැන් කන්ෆර්ම් කරලා ඒක යවලා තිනවා. ඊළඟ අමාත්‍ය මණ්ඩල සංදේශයක් අපහු දාන්න වෙනවා. එතකොට ඒ ප්‍රශ්නේ ඉවර කරලා තිනවා. අපි ඒක දැනුම් දීලා තිනු කොටකින්. ඊට අමතරව උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේදී විභාගයේ අවසන් වෙන අවස්ථාවේදී හැම එක් ප්‍රශ්න පත්‍රයකට ඒ පේපර් සෙටර්ස්ලා ඒ කණ්ඩායම එකතුලා 350ක් විතර ඉන්නවා ප්‍රධාන පරීක්ෂකවරු. ඒගොල්ලෝ සෑම්පල් ඉවැලුවේෂන් එකක් කරනවා. කළා තමයි මාකින් ස්කීම් එක හදන්නේ. එතකොට ඒකට 350ක් විතර ඕනේ වෙනවා. ආපහුව පේපර් මාකින් වලට යනකොට පැනල්ස් ගණනාවක් තියෙනවා. ඒකෙදි ප්‍රධාන පරීක්ෂකවරු, සහකාර පරීක්ෂකවරු මේ ආදි වශයෙන් 1300ක් විතර විශ්වවිද්‍යාල මහාචාර්යවරු ආචාර්යවරු මේ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේ කාර්යදාමයේ ඊයදෙනවා ගුරුවරුන් සමග. ඒතකොට ඒ පිළිබඳව විභාග කොමසාරිස්තුමාගෙන් ලැබුණු තොරතුරුත් එක්ක උදාහරණයක් ඇට රුපියල් ප්‍රධාන පරීක්ෂකවරුට ගෙපු රුපියල් 14500 25000 දක්වා අපි වැඩි කළා. මේ ආදි වශයෙන් අනුපාතය වශයෙන් හැම අයටම 140කට වැඩි ප්‍රමාණයකින් කලින් තිබුණට වඩා ප්‍රමාණය 150කටත් නෑ 100ක් ආසන්න වෙන ප්‍රමාණයකට වැඩි කළා. දැන් ඒක අනුමත කළා විභාග කොමසාරිස්තුමා දැන් මේ වන විට පියවර අරන් තිනෝ සෑම මහාචාර්යවරයෙකුටම ආචාර්යවරුන්ටම ඒගොල්ලන්ගේ ඊමේල්ස් වලට දැනුම් දෙන්න මේක වැඩි කළා තියෙන මෙන්න මේ පිළිබඳව තියෙන කැබිනට් තීන්දුව මෙන්න භාණ්ඩාගාරයේ එකඟතාවය. ඒක භාණ්ඩාගාරයට මිලියන 16ක් .1ක් ඒකට වැය වුණා. ඊළඟට ගුරුවරුන් සඳහා මෙතෙක් ගෙවපු රුපියල් 500 සංයුක්ත දීමනා රුපියල් 2000 දක්වා වැඩි කළා. මම ඉල්ලුවා 3000ක් දක්වා. නමුත් භාණ්ඩාගාරයේ තියෙන මුදල් ප්‍රමාණය හැට 2000 දක්වා වැඩි කළා. 3000කින් වැඩි කරන්න මිලියන 682ක් යනවා. හැබැයි 2000කට වැඩි කරපු නිසා ඊට වඩා අඩු ගාණක් ගියේ. දැන් ආපහු අපි තව 1000ක් වැඩි කළොත් තව අලුතෙන් රුපියල් මිලියන 277ක් අවශ්‍ය වෙනවා සොයා ගන්න. ඒ පිළිබඳව මම ගුරු වෘත්ති සමිති 20ක් එක්ක
ප්‍රධාන ඒවා මම පෙරේදා සාකච්ඡා කළා පැය එකමාරක්. සාකච්ඡා කළා ඒගොල්ලන්ගේ යෝජනා අදහස් කීපයකුත් දුන්නා. දැන් ඒ පිළිබඳව අපි කටයුතු කරගෙන යනවා. ලෝක බැංකු ව්‍යාපෘති යටතේ, ආසියානු සංගම බැංකු ව්‍යාපෘති යටතේ ටෙස්ටිං ඇන් ඉවැලියුෂන් කියන කම්පොනන්ට් එක හදලා ඒකට ඒක මාර්ගයෙන් හරි මේක අරගෙන මේ වැඩේ කරන්න. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ විභාග දෙපාර්තමේන්තුවටත් අමාත්‍යංශයටත් අවශ්‍ය වෙන්නේ මේ 350,000ක් පමණ උසස් පෙළ විභාගයට පෙනහිටිපු දරුවන්ගේ මේ ප්‍රශ්න පත්‍ර ටික පරීක්ෂා කරලා කඩිනමින් ප්‍රතිඵල ලබා දෙන්න. මොකද මේක පරක් වෙන තරමට ඊළඟ ඕ ලෙවල් එක්සෑම් එක පරක් වෙනවා. ඊළඟ ඒ ලෙවල් එක්සෑම් එක පරක් වෙනවා. ඊළඟට විභාග කාලසටහනක් වාරසටහනක් පාසල් වල වාරසටහනක් එකට සම්බන්ධ වෙලා යන්නේ. මොකද විභාගයේ තියෙන කාලේ පාසල් වහන්න ඕනේ. මොන විභාගෙ තිබ්බත්. එතකොට උසස් පෙළ විභාගයට දින 23ක් යනවා. වැඩ කරන දින සෙනසුරාදාත් එක්ක දින 23ක් අවශ්‍යයි. සාමාන්‍ය පෙළ විභාගයට දින 15ක් අවශ්‍යයි. ඉතින් මේක අපි පටලවා නොගත යුතුයි. මේ රටේ බොතුවේ තියෙනා වූ බදු ප්‍රතිපත්තියත් එක්ක ඒක ප්‍රමාණිකුලව ඉස්සරහට ඒක වෙනස් වීම වලට භාජන වෙන්න පුළුවන්. මේ IMF එකේ ඒ අනුමැතිය ලැබුණහම පස්සේ. නමුත් මම කියන්නේ අපි දැන් අපිට පුළුවන් උපරිමයෙන් මේ වෙලාවේ කටයුතු කරලා තිනවා තව කටයුතු කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා මේ දීමනා වැඩි කිරීම සැලකිල්ලට අරගෙන ඒ අයගේ දරුවනුත් මේ උසස් පෙළ ලියලා තිනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නවා 4,000-5,000කට විතර කිට් වෙන ප්‍රමාණයක්.
බොහොම ස්තුති කරනවා.
ඉතින් ඒක නිසා මම ඔබතුමාට දැනුම් දෙන්නේ අපේ පැත්තෙන් වතාවන් දෙකක් කතා කළා. අපේ මන්නේහක මැතිතුමාට මම දුරකථනයෙන් කතා කරනවා. හරි අපි බොහොම සුහද සම්බන්ධතාවය තියාගෙන මේ කොහොම හරි දරුවන් වෙනුවෙන් මේ වැඩේ කරන්න ඒ අයගේ එකඟතාවය අනුව කටයුතු කරගෙන යන්න තමයි උපරිම උත්සාහයෙන් කටයුතු කරන්නේ.
බොහොම ස්තුති. බොහොම ස්තුති ඔබතුමාට. විවාදයක් කරගන්න එපා ගරු මන්ත්‍රී. විපක්ෂ නැගතුමා.
ගරු අමතුමා ආරම්භයේදීම මට අවසරය දුන්නා මේ ප්‍රශ්නේ අහන්න. දැන් ඔබතුමා දරුවන් ගැන කතා කරනවා, දරුවන්ගේ අනාගතය ගැන කතා කරනවා. ඔබතුමා දකින්න ඇති කැලණි විශ්වවිද්‍යාලෙත් කොළඹ විශ්වවිද්‍යාලෙත් ඒ උද්ගත වුණු තත්ත්වය, රාජ්‍ය ම්ලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය, රාජ්‍ය භීෂණය තුළ අපේ සිසු පරපුරට, විශ්වවිද්‍යාල සිසු පරපුරට ඉමහත් හානියක් සිද්ධ වුණා. පෞද්ගලික ආරක්ෂකංශයේ සේවය කරපු මහත්මෙක් නොච්චියාගම ප්‍රදේශයේ වන්නිනායක කියලා එතුමත් ඒ අර ගහපු කඳුළු ගෑස්වල මේ ඒ ඇති වුණු තත්ත්වය තුළ ඔහු මරුමුවටපත් වුණා. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, දැන් රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යින්ටත් කඳුළු ගෑස් වැදිලා තියෙනවා, මෙහෙම පාසල් සිසු දූ දරුවන්ට මේ අකරතැබ්බෙට මුහුණ දෙන්න සිද්ධ වෙනකොට මොකක්ද ඔබතුමා අධ්‍යාපන ඇමතිවරය හැටියට ගන්න තීන්දුව? සරසවි ශිෂ්‍ය පරපුරට මේ වගේ ම්ලේච්ඡත්වයක්, රාජ්‍ය ත්‍රස්තවාදයක්, රාජ්‍ය භීෂණයක් ක්‍රියාත්මක වෙනකොට, ඒ වගේම රාජකීය විද්‍යාලයේ දරුවන්ටත් ඒ ම්ලේච්ඡත්වයට මුහුණ දෙන්න තිබෙන මොහොතක මොකද්ද ඔබතුමා මේ 43,00,000 පාසල් දූ දරුවන්ගේ, ඒ වගේම සරසවි සිසු දූ දරුවන්ගේ භාරකරු හැටියට මොකද්ද ඔබතුමා ගන්න තීන්දුව? අධ්‍යාපන ඇමතිවරයා
බොහොම ස්තුතියි ඔබතුමාට. හොඳයි, බොහොම ස්තුතියි.
ඊයේත් මෙතුමා මේ කතාව කතා කරන්න ගත්තා.
නෑ, එතුමාලගේ විවාදයෙන් තමයි අඩු වෙන්නේ.
ඉස්කෝලකව නොකර ඉන්න. පාසල් දරුවා අරින්න දෙමව්පිය උගන්වන්න. මෙතෙන්ද කියලා ඉස්කෝලේ ඉස්සර වර්ගල කරනකොට, එව්ව පාලනය කරනකොට, දේවල් වෙනකොට දෙමව්පියන්ට වේදනාවක් තියෙනවා. දරුවෝ ඉන්න දෙමව්පියන්ට ඒක වේදනාවක් තියෙනවා කරු නියෝජ කතානායකතුමනි.
බොහොම ස්තුතියි. හරි. මා ජනපේසම් පිළිගැන්වීම ගරු වජිර අබේවර්ධන මැතිතුමා. හොඳයි මැතිතුමා. හරි.
නියෝජ්‍ය කතානායකතුමනි, ගාල්ල මාගාල්ල WTE විජේකුළු සූර්ය මහතේ අංක 33 ඇල ඉරක් 11 දාන ස්ථානයේ පදිංචි අජිත් රංජන් වීරසූරිය මහතාගෙන් ලැබුණු ප්‍රතිසම පිළිගන්නවා.
ගරු ජයන්ත සමරවීර මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වාද්දුව මොල්ලිගොඩ ආර්යවංශ මාවත තුරුලිය සෙවන අංක 169 ඊධර්ම ස්ථානයේ පදිංචි UKD මංජුලා දීපාණි සුගද්දාස් මහත්මියගෙන් ලැබුණු ප්‍රතිසම පිළිගන්නවා.
පෙසම් මහජන පෙසම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරන ලැබේ. සභාවේ අවසරය ඇතුව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීම ගරු සේහන් සේමසිංහ මැතිතුමා.
Honorable Deputy Speaker, I request your permission to raise a question regarding the breach of privileges of the honorable members of the parliament. As you are aware, honorable Premnath Sidolavatta raised a question of privilege in this parliament regarding the interim order referred to the case number SC/FR/69/2023. The letter bearing number F/03/2023, dated 8th March 2023, submitted by the Chairman of the Elections Commission on the same subject to the Honorable Minister of Finance, Economic Stabilization and National Policies, has further breached the privileges of the Honorable Members of this House. In the condition, Honorable Speaker has accepted the question of breach of privileges raised by Honorable Premnath Si Dolavatta and presented it to the Committee on Parliamentary Ethics and Privileges. It is a serious offence to implement the interim order of the aforesaid case before hearing the said matter and making a decision. By tabling the letter of the Chairman of the Elections Commission, I request the Honorable Deputy Speaker to refer the same matter to the Committee of Parliamentary Ethics and Privileges to conduct an inquiry. Further, by raising this privilege matter, I request the Honorable Deputy Speaker to advise all relevant authorities not to proceed further or take any action on the above said matter until the Privileges Committee concludes its inquiry.
ප්‍රසාද කමිටුව සඳහා එතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නය යොමු කරන ලැබේ. ගරු කිරියල් මැතිතුමා.
එතුමා ගරු නියෝජ්‍ය කතානායක තිබුණි මෑතකදී අධිකරණය අතුරුදහන් නියෝගයක් දීලා තියෙනවා මේ මැතිවරණය තියන්න කියලා මුදල් දෙන්න කියලා. ඒ වගේම ඉලෙක්ෂන් කමිෂන් එකත් මැතිවරණයේ නියම කළා තියෙනවා. දැන් මේ ආණ්ඩුව වරප්‍රසාද කඩනවා කියලා අධිකරණයට විරුද්ධවයි. මැතිවරණ කොමිසමටයි විරුද්ධව මේ වරප්‍රසාද කඩනවා කියලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මේ ආයතන දෙක බෙල්ල කරන්න. ඉතින් අපි මේක ඊයේ අපේ රවුෆකින් මැතිතුමා පැහැදිලිව පෙන්නලා දුන්නා මේ අධිකරණයට විශේෂයෙන්ම කරන බලපෑම වහම නවත්තන්න ඕන. හිතන්න එපා අධිකරණය මේ බය වෙනවා කියලා. හොඳයි. අධිකරණයට බලපෑම කරන්න කියොත් අධිකරණය ඊට වඩා දැඩිව ක්‍රියාත්මක කරනවා. අනිත් එක ස්වාධීන කමිෂන් ඉලෙක්ෂන් කමිෂන් එක දෙවනි වතාවට මේ මැතිවරණ දිනේ ඊව කරලා තියෙන්නේ. මේ බලපෑම් කරන්න එපා.
හරි බොහොම ස්තුතියි ඔබතුමාට. ඔව් හකින් මැතිතුමා. විවාදයක් කරගන්න එපා. එතුමා අපි වරප්‍රසාද ප්‍රශ්නයක් එතුමා මතු කරා. ඒක කම්පියුටර් යොමු කරා.
දැන් විකල්පයක් හැටියටයි මෙතුමා දැන් අද මේ නියෝගය පණවන්නයි කියලා ඉල්ලන්නේ. මොකද දැන් ඔබතුමා හරහා මේක දැන් මේ ප්‍රිවිලේජස් කමිටියකට යොමු කළායි කියන පදනම උඩ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අරන් තියෙන තීන්දුවට ප්‍රතිචාරයක් දැක්වීමෙන් වැළැක්වී සිටීමට ආවරණයක් ලබා දීමයි මෙතුමා කරන්න මෙතන. හරි. දැන් මේක මේ වගේ මේ නෑ මේ වගේ වංගු ගහමින්
මේතුමා වරප්‍රසාද පස්සේ මතකරේ කමිටියෙන් ගොඩයි දැන් සාකච්ඡාවට භාජනය වුණාට පස්සේ තීන්දුවක් දෙන්න.
ඒකට ඉඩ දෙන්න බෑ. ඒකට ඉඩ දෙන්න බෑ.
හරි. බොහොම ස්තුතියි ඔබතුමාට. ඔව්. ඔව් බොහොම ස්තුතියි ඔබතුමාලට. හරි. ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමා වර ඉන්දික අනුරුද්ධ මැතිතුමා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අද දින න්‍යායපත්‍රයේ අංක 1 ඔව් විපක්ෂ නැගතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් දොලවත්ත මැතිතුමා ඉදිරිපත් කරපු ඒ අදහසත් ඒ වගේම සේවසිංහ මැතිතුමා ඉදිරිපත් කරපු අදහසත් ඒ වගේම ඊයේ දවසේ ගරු හකීම් මැතිතුමත් ඒ වගේම එදා දවසේ දොලවත්ත මැතිතුමා මේක ඉදිරිපත් කරනකොට මමත් මේක ගැන ප්‍රකාශ කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම් කියන හේතුව මුදුන්පත් කරගෙන මේ රටේ අධිකරණයට ඇඟිලි ගැසින වැඩසටහන් මේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කරන්නට බෑ මේ 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 රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ත්‍රිත්වය නෑ මට කතා කරන්න අවස්ථාව දෙන්න කරුණාකරලා ඊට පස්සේ ඕන දෙයක් කියන්න මට කතා කරන්න අවස්ථාව දෙන්න අධිකරණයේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ මේ තුනම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ වැදගත්
නියෝජ්‍ය කතානායක මට අවස්ථාව දෙන්න
කතා කරනවා ඔබතුමාට මයික්
දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමා උදේ පාන්දර ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා බන කියන්න පටන් ගන්නවා එක වෙලාවකට කියනවා බේත් නැහැ කියලා ඊළඟට තව කතාවක් කියනවා. මේක ඔබතුමා යොමු කරලා ඉවරයි වරප්‍රසාද කමිටුවට. ඉතුරු ටික ගෙනියන්න දෙන්න. මෙතුමාලා තෝරන්න ඔබතුමාගේ කරන් දෙන්න එපා මෙතුමාලා විපක්ෂයට.
හරි බව මිසුතේ. ඔව් ගරු සයන්සේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, now this matter has been referred to the privileges committee by the honorable speaker as well as you now. So this can be discussed at the privileges committee, and I request you to expedite the inquiry at the privileges committee. So we have all the right to raise this matter.
බව මිසිතේ ඔබතුමාට. හරි අපි න්‍යාය පත්‍රයට යමු. අංක 1 පොයින්ට් ඔෆ් ඔබට ඔබතුමා කියන්න සඳහන් කරන්න.
ඇගතුමා
ඔව්
කරුණා කරලා උපදෙස් දෙන්න මගේ කතාව ඉවර වෙන්න ඉස්සලා මේ මයික් ඔෆ් කරන්න එපයි කියලා.
නෑ
හරි කරුණා කරලා උපදෙස් දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ඔබතුමාගේ වරප්‍රසාද
සිංහපතිතුමාත්
ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඔඩර් එක කියන්න.
හදන්නේ
විපක්ෂ නායකතුමා.
මැතිවරණයේ
විපක්ෂ නායකතුමා පොයින්ට් ඔෆ් ඔඩර් එක කියන්න ඔබතුමාගේ.
තීන්දුව ආපහු හකුලා ගන්න.
බොහොම මිසුතේ ඔබතුමාට.
මේ රජයේ ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණය.
ප්‍රශ්නාංකයක නීතිඥ රවුප්පගේ මැතිතුමා සෞඛ්‍යමැතිතුමාගෙන් ඇසීමට.
ගරු
ඔව් සෞඛ්‍යමැතිතුමා.
ඔව් පළවෙනි ප්‍රශ්නය මම හිතන්නේ මේ නිවැරදිව තේරුම් ගත්තොත් හොඳයි. අධිකරණයෙන් දීලා තිබෙන තීන්දුව බොහොම පැහැදිලි. වෙන් කරලා තියෙන මුදල් වෙන දෙයකට පාවිච්චි කරන්න එපයි කියලා. නැතුව එය මෙහෙට ගන්නයි කියලා නෙමෙයි අධිකරණ තීන්දුව ඔබතුමා බැලුවොත් ඒකේ තියෙන්නේ මේ වෙන් කරලා තියෙන මුදල් වෙන දෙයකට පාවිච්චි කරන්න බෑ. හැබැයි වෙන් කරන තියෙන මුදල් මුදල් ලැබුණොත් තමයි ඒක කරන්න පුළුවන්. ඒක වෙනම ආගමන්ට් එකක්. දෙවනි කරුණ තමයි මන්ත්‍රීවරයෙක්ගේ අයිතිය වරප්‍රසාද ප්‍රශ්නයක් නැගීමට තියෙන අයිතිය ප්‍රශ්න කිරීමට තව මන්ත්‍රීවරයෙකුට තියෙන අයිතිය සම්බන්ධව ගැටලුවක් තියෙනවා. මේ 225 දෙනාටම තියෙන අයිතියක් ඒක. ඒ අයිතිය සම්බන්ධව තර්ක විතර්ක ඉදිරිපත් කිරීම සුදුසුයි කියලා මම හිතන්නේ නැහැ නියෝජ්‍ය කතාවේ. ඒක රිෆර් කරලා ඒකේ යන තීන්දුව වෙනයි. හැබැයි යම්කිසි මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක් තව මන්ත්‍රීවරයෙක් ඒ වරප්‍රසාද ප්‍රශ්නයක් නැහැයි කියලා කියන එක මේ 225 තුල කළ යුතුද නැද්ද කියන එක මම හිතන්නේ පක්ෂභේදයකින් තොරව ගත යුතු තීන්දුවක්. ඒ කියන්නේ කිසිම මන්ත්‍රීවරයෙකුට තමන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගන්න බෑ. එහෙමනම් අනිත් පැත්තෙන් නගිරලා කියයි මේක ගන්න බෑ මේක අයින් කරන්නයි කියලා. මම හිතන්නේ එහෙම අයිතියක් තියෙනවද කියන එක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ කියන එකයි මගේ අදහස.
බොහොමයි. ට්‍රව්පාකින් මැතම තමයි ප්‍රශ්න අහනවද?
නෑ මම මේ පිළිබඳව ඊයේ මම පෙන්වලා දුන්නේ මම ඊයේ ඇමතුවේ මේ රේම්නා
ගරු මන්ත්‍රීතුමා දැන් අපේ දැන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මතු කරා
ඊයේ
කෙනෙක් වරප්‍රසාද ප්‍රශ්නයක් තවත් විවාද කරන්න අවශ්‍ය නැහැ කියලා.
මම කියන්නේ මෙහෙමයි. මේ මට පොඩ්ඩක් වෙලාවක් දෙන්න. මේ මම පැහැදිලි කරන්න හදන්නේ
නෑ පැහැදිලි කරන්න අවස්ථාවක් නෑ ගරු මන්ත්‍රීතුමා.
I am trying to explain.
ඔබතුමා ප්‍රශ්නේ අහනවද?
ඔබතුමා ප්‍රශ්නේ අහනවද? According to the privileges, the speaker has to bring his mind to bear whether there is a prima facie case. I only asked him whether he has determined whether there was a prima facie case.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න අංක 1 නීතිඥ රවුප්පගේ මැතිතුමා ප්‍රශ්න අහනවද ඔබතුමා?
මේ
ගරු සාවක මැතිතුමා ඔබතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමා.
All right.
ඔය පොයින්ට් ඔෆ් ඔඩර් එක කියන්න ගරු විපක්ෂ නායකතුමා.
නියෝජ්‍ය කතානායකතුමා.
ඔව්.
කරුණා කරලා මේ මන්ත්‍රී වරප්‍රසාදයේ මත හැඟවිලා මේ රටේ මැතිවරණය නවත්වන්නට යන මේ කුමන්ත්‍රණයට
ඉදිරිපත් වෙන්න ඔබතුමාට.
ඒකට ඉඩ දෙන්න බෑ.
ගරු සෞඛ්‍ය මැතිතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඔව්. සංවිධායකතුමා.
ඉදිකටම කතා කරනවා. එතුමා විපක්ෂ නායකය හැටියට වරප්‍රසාදවලට යට කරගෙන මේක මෙහෙව ගන්න හදනවා. මෙතන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ආ රජයක් හැටියට අපි කිසි වෙලාවකට අධිකරණ අභියෝගයට ලක් කරන්න මේ මන්ත්‍රීවරයාගේ වරප්‍රසාදයක් ඉදිරිපත් කරාම ඒ පිළිබඳව ඔබතුමා තීන්දුවක් ගත්ත මේක දිගින් දිගට
තීන්දුව දීලා ඉවරයි.
ඉදිරිපත් දී කතා කරන්න පුළුවන්.
තීන්දුව දීලා ඉවරයි. ගරු මේ සෞඛ්‍ය මැතිතුමා ඔබතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්න.
All right, yes.
ගරු මන්ත්‍රීතුමා අවස්ථාව දුන්නා මේක විවාදයක් කරගන්න එපා.
ගරු කතානායක
අවස්ථාව
කතානායකතුමනි,
හකින් මැතුම
ප්‍රශ්නයකතුමනි, මම මේ සම්බන්ධව සාකච්ඡාවක
සාකච්ඡා විවාදයක් කරගන්න එපා. වරප්‍රසාද කමිටුවේ එක යොමු කළ ඉවරයි. ගරු නීතිඥ සෞඛ්‍ය මැතිතුමා
සති දෙකක් කල්ලිලනවා.
බොහොම ඉස්සතේ ප්‍රශ්න අංක 2 රෝහණ බණ්ඩාර වෙළඳ මැතිතුමා වෙළඳහ වාණිජ ආරක්ෂක සුරක්ෂිත අමාත්‍යමගෙන් ඇසීමට මැතිතුමා නැත.
උත්තර දෙනවා.
ප්‍රශ්න අංක 3 ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මැතිතුමා පැමිණ නැත. ගරු ප්‍රශ්නාංක හතර ගරු කින්ස් නෙල්සන් මැතිතුමා ගරු වාරි මාර්ග මැතිතුමාගෙන් ඇසීමට
මම අහනවා නියෝජ්‍ය කතානායකතුමනි.
නියෝජ්‍ය කතානායකතුමනි, පිළිතුර මහවැලි කලාප 10යි, B කලාපය රෝමානු අංක 2, C කලාපය, D කලාපය, මොරගහ කන්ද කලාපය, E කලාපය, H කලාපය, කුරුළුවැව කලාපය, L කලාපය, උඩවලව කලාපය, රඹකැන්නොය කලාපය. අයන්න රෝමානු අංක 3 භෝගය V ප්‍රතිශතාත්මකව 2015, 16, 17, 18, 19, 20, 21 වර්ෂ වශයෙන් 121, 20, 2017 නැවත 21ක්, 2018 23ක්, 19 119ක්, 20 119ක්, 20යි 21ේ 120ක් ජාතික නිෂ්පාදනයේට අපි දායක වෙනවා. එවගේම මිරිස්, ලොකුලූණු, රතුලූණු, මුං ඇට, බඩීරිඟු, කව්පි, උඳු, සෝයා බෝංචි, රටකජු, කුරක්කන් තල, මේ විදිහට ගරු මන්ත්‍රීතුමා තියෙනවා. එකින් එකට ඕනද සභාගත කරාට කමක් නැද්ද? හොඳයි, බොහොම සුදුයි. ඊළඟට දේශීය ආහාර නිෂ්පාදන වර්ධනය කිරීම සඳහා මාවැලි අධිකාරිය, කෘෂිකාර්මික සහ ධීවර පද සම්පත් අංශය මගින් විවිධ පියවරයන් රැසක් ක්‍රියාත්මක කරනු ලබනවා. කෘෂිකාර්මික අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කාර්යයන් වීවගාව ඵලදායිතාවේ ඉහළ නැංවීමට නව තාක්ෂණය හඳුන්වා දීම සහ ප්‍රචලිත කිරීම, මේ සඳහා ගුණාත්මක උසස් බීජ වී හා යෙදවුම් ගොවීන් වෙත ලබා දීම, ගොවීන් බීජ වී අනෙකුත් ආර්ථික භෝග බීජ නිෂ්පාදනය සඳහා යොමු කිරීම තුළින් කලාපය සඳහා අවශ්‍ය වන බීජ තමන් විසින්ම නිෂ්පාදනය කිරීමේ වැඩි ආදායමක් ලබා ගැනීම සඳහාත් යොමු කිරීම, මේ සඳහා අවශ්‍ය වන බීජ හා සම්බන්ධීකරණ කටයුතු මහලී අධිකාරිය මගින් සිදු කිරීම, ආනයනයේ සීමා කර ඇති භෝග මහවැලි කලාප තුළ ප්‍රචලිත කිරීම තුළින් මහවැලි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ දේශීය ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම, සුහුරු කෘෂි තාක්ෂණය ගොවීන් අතර ප්‍රචලිත කිරීම තුළින් වෙනස් වන කාලගුණික හා දේශගුණික තත්ත්වයන් සඳහා උචිත වන ආකාරයට භෝග වගාව සිදු කිරීම, භෝග වගාව ආරක්ෂා කර ගැනීම සහ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට ගොවීන් යොමු කිරීම, මෙමගින් වර්ෂය පුරා ගොවීන් වගා කටයුතු වලට යොමු කිරීම, කාර්යක්ෂම ජල කළමනාකරණය සඳහා විසිරුම් ජල පද්ධති තාක්ෂණය හඳුන්වා දීම සහ වගාලින් ප්‍රමාණය වර්ධනය කිරීම මගින් කෘෂිකාර්මික කටයුතු වර්ධනයට මැදිහත් වීම, මේට අවශ්‍ය ප්‍රතිපාදන සහ තාක්ෂණික දැනුම මහවැලි නිලධාරීන් විසින් ලබා දීම සහ ඒ සඳහා ගොවීන් පුහුණු කිරීම, එවැගේම වාණිජ ගෙවතු වගා සංකල්පය හඳුන්වා දීම මගින් මහවැලි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ආහාර අපතේ යාම වළක්වමින් ගෙවත්තේ උපරිම ඵලදායිතාවය ලබා ගැනීමට අවශ්‍ය බීජ රෝපණ ද්‍රව්‍ය ලබා දීම. එවැගේම අපනයන තව තුනක් කාරණා තියෙනවා. අපනයන ගම්මාන ප්‍රවර්ධන වැඩසටහන යටතේ අපනයන කේන්ද්‍ර කරගත් භෝග නිෂ්පාදනයේ සිදු කිරීම, මේ සඳහා අවශ්‍ය වන යෙදවුම් මහවැලි අධිකාරිය මගින් ලබා දීම සහ ව්‍යාපෘති කටයුතු සිදු කිරීම, කාබනික පොහොර ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීම සහ මොරගහ කන්ද නකල්ස් කාබනික කලාපයේ පිහිටවීම හා පවත්වාගෙන යාම, කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වැඩසටහන් හඳුන්වා දීම ක්‍රියාත්මක කිරීම, පසු අස්වනු තාක්ෂණික ක්‍රම ගොවීන් වෙත හඳුන්වා දීම තුළින් ආහාර නාස්තිය අවම කර ගැනීම, ගොවීන් යොමු කිරීම සඳහා පුහුණු පන්ති පැවැත්වීම සහ අගේ එකතු කළ නිෂ්පාදන ඇති කිරීමට උනන්දු වීම, ධීවර සහ පසු සම්පත් සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන කාර්යයන් වශයෙන් කිරි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා උසස් ගුණත්වයෙන් යුතු දෙනුන් ලබා දීම, එවැගේම තෘණ වගා වර්ධනය කිරීම සහ තෝරාගත් ප්‍රදේශවල තුන භූමි වලට ඉඩම් ලබා දීම, දියර කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර ප්‍රමුඛ පෙළේ කිරි නිෂ්පාදන ව්‍යාපාරය සමග සම්බන්ධීකරණය කිරීම සහ කිරි සමිති පිටුවා ගොවීන් දැනුවත් කිරීම නිසා මෙහි ප්‍රතිඵලයක් විදියට දියර කිරි නිෂ්පාදනයෙන් 8.2% මේ වන විට අපි දායකත්වයේ දරනවා ගරු මන්ත්‍රීතුමා. ඒ වගේම තමයි මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ඉහළ නැන්වීම සඳහා ජලාශවලට ගැලපෙන පරිදි මත්ස්‍ය ඇඟිල්ලන් තැන්පත් කිරීම මත්සැඟිල්ලන් අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා ජලාශ තුල ස්ථාපනය කර ඇති දැල් කූඩු තුල ඇසිත්තන් තැන්පත් කිරීම සහ හැම වර්ධනය වූ ඇඟිල්ලන් ජලාශ තුල තැන්පත් කිරීම මත්ස්‍ය වර්ධනයේ මධ්‍යස්ථාන හා මත්ස්‍ය අභිජන්න මධ්‍යස්ථාන ඉදිරි කිරීම සහ ජල ජීවී අධිකාරියේ සිට මත්ස්‍ය ඇඟිල්ලන්ගේ ප්‍රවාහනය සඳහා වෙනම රථයක් යෙදවීම යනාදිය සිදු කිරීම තුළින් මහලි කලාපීය ගොවියාගේ ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මැදිහත් වී පසු අස්වනු හානිය අවම කිරීමට ධීවරයින් පුහුණු කිරීම සහ ධීවර සමිති ශක්තිමත් කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම. එවගේම බහු වගාවක් ලෙස මිරිදිය මත්ස්‍ය වගා වර්ධනය කිරීම සඳහා මිරිදිය ඉස්සන් වගා හඳුන්වා දී ගොවීන් ඒ සඳහා යොමු කිරීමට විවිධ පියවර ගැනීම. ධීවර හා පරිසම්පත් දායකත්වයේ ප්‍රවර්ධනය කිරීම සඳහා සහනශීලී පදනම් මත ගව නිවාස, කුකුල් නිවාස හා ධීවර ආම්පන්න ලබා දීම පුහුණු කර නව දැනුම් ලබා දීම සිදු කරනු ලබයි. ආ පිළිතුර අනුව අදාළ වෙන්නේ නැහැ.
ගරු නියෝජකතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, ගරු ඇමතුමා, දැන් මේ වෙනකිට කවුඩුල්ල ව්‍යාපාරය ආරම්භ කරලා අක්කර 14,000ක් පමණ විභාගාව අස්වැද්දුවා. දැන් මේ වෙනමිට ගරු ඇමතුමා, ඒක 19,500 වගේ වර්ධනය වුණා මේ මෑත කාලයේදී. කෝටි ගාණක් වියදම් කරලා නව ගම්මානයක් ඇති කරා මැදිරිගිරියේ බිසෝ බණ්ඩාර බිසෝපුර මේ මහවැලි ඩී කලාපය. එතකොට දැන් මේ ජලයේ ප්‍රශ්නේ දිගින් දිගටම ඇතිවෙගෙන යනවා. දැන් තවත් ඒකට එකතු වෙනවා අක්කර 2500ක්. එතකොට මේ වෙනකොට අක්කර 20,000ක් විතර මේ කවුඩුල්ල ව්‍යාපාරයෙන් තමයි ජලය වෙන් කරගන්නේ. එතකොට දැන් මේ කන්නේදිත් ගොවි සංවිධානයයි ඒ ගම්මල පාරම්පරික හිටපු කවුඩුල්ල ව්‍යාපාරය හිටපු ඒ ගොවියෝ අතර ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් මේකට දැන් මේ මහවැලිය සම්බන්ධ වෙලා ගරු ඇමතුමා එක්කෝ කවුඩුල්ල ව්‍යාපාර මේ මොරගහ කන්දෙන් මේකට ජලය ගේන විදිය වැඩපිළිවෙලක් ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ තියෙනවද නැත්නම් මොකද දිගින් දිගටම දැන් මේ වෙනකොට ඔබතුමා දන්නවා ඒ බිසෝ බණ්ඩාර ගමේ කියන අලුත් ගමේ අයයි පාරම්පරික මේ කවුඩුල්ල ව්‍යාපාරේ හිටපු අයයි ඒගොල්ල අතර මේ ජලය බෙදා ගන්න බරුව ගැටුම් ඇති වුණා. මහවැලියත් එක්ක නිලධාරීත් එක්කත් ගැටුම් ඇති වුණා. මේ සම්බන්ධව ඔබතුමාගේ අමාත්‍යාංශයේ මැදිහත් වීම කොහොමද කියන එක පැහැදිලි කළ දුන්නු.
ගරු මන්ත්‍රීතුමනි, අපි දන්නවා මුරගහ කන්දෙන් එන ජලය ඔබතුමායි මමයි දන්න මින්නේරියෙන් ලබා දෙන්නේ දියබෙදුමෙන්. එතනින් ලබා දෙන ජලයත් එක්ක විශේෂයෙන්ම අපි දන්නවා මින්නේරි ජලාශයේ යම් මට්ටමකට පිරෙව්වොත් පමණයි අපට කවුඩුල්ලට සහ ඒ වගේම කන්තලේට ලබා දීමේ හැකියාව තියෙන. නමුත් වනජීවි කියන්නේ විශේෂයෙන්ම වන අලින්ට ඒ තෘණ භූමිය අවශ්‍යතාවයත් මත අපි යම් අභියෝගයකට මුහුණ දෙනවා මේ ජලාශය පුරවා ගැනීමේදී වනජීවි දෙපාර්තමේන්තුවේ කරන ඉල්ලීමත් එක්ක එකඟව වැඩ කරා. මෙතනදී ඒ අභියෝගයට මුහුණ දෙන ගමන් තමයි අපි කවුඩුල්ලට වතුර ගෙනියා. එහෙමනම් විශේෂයෙන්ම අපිට තියෙන එකම ක්‍රමවේදය තමයි දියබෙදුමෙන් අපිට පුළුවන් නම්, මොකද ඇලක් කපන්න බෑ, ඒකට ඉඩ දෙන්නේ නෑ වනජීවි දෙපාර්තමේන්තුව. මේ කියන්නේ වන සතුන්ට එය හානියක් වෙන නිසා. එහෙමනම් අපිට තියෙන උමං මාර්ගයකින් මින්නේරිය ජලාශයේ වටෙන් මේ වතුර ටික ගෙනියන වැඩපිළිවෙලක් හදන්න. කෙසේ වෙතත් අපි නිත්‍යානුකූලව අද දිනේ සාකච්ඡාවක් යොදලා තියෙනවා. ඒ සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙන්නේ මුරගහ කන්දෙන් කවුඩුල්ලට ඒ වැඩි වෙච්ච ධාරිතා ප්‍රමාණයට අනුව ධාරිතාවය වැඩි කරලා ඒ සඳහා අනුමැතිය ලබා දෙන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා.
ගරු නියෝජකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතුමා, දැන් මහවැලි කලාප ගත්තම දැන් විශේෂයෙන්ම වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ගත්තම ආයෝජිතයන් සඳහා මහා පරිමාණයෙන් ඉඩම් ලබා දුන්නා. ඒක හොඳයි. පමණක් ආයෝජිතයන් ඉතාමත් සාර්ථකව වැඩපිළිවෙල කරගෙන යනවා. දැන් අඹ වගා කරනවා, ඒ නොයෙකුත් වගාවල් කරගෙන යනවා. හැබැයි බොහොම අතලොස්සයි තමයි මේ වගා කටයුතු කරගෙන යන්නේ. විශාල වශයෙන් ඉඩම් ඒ ලාභීන් ආයෝජිතයන් මේ ඉඩම් අතහැරලා දාලා වගේ තියෙනවා. පමණක් ඉඩම් වල අලිවැට වටේටම ඉදි කරලා තියෙනවා. හැබැයි ඉඩම ඇතුළේ කිසිම ඉදිකිරීමක් කිසිම වගාවක් වෙන්නේ නැහැ. එතකොට මේ වෙනකොට තුන්වෙනි පරම්පරාවක ඉදිරියට මේ මහවැලි කලාපවල ඉන්න අනුපවුල්වලට ඉඩම් නැති විශාල සංඛ්‍යාවක් ඉන්න ඔබතුමා එක දන්නවා මේ ප්‍රශ්නේ දිගින් දිගටම ඇති වෙනවා. එතකොට මේ ඉඩම් තෝරාගෙන ගරු ඇමතුමා මේ අනුපවුල් වලට මේ ඉඩම් ටික ලබා දෙන්න ඔබතුමාගේ මොන හරි විශේෂ වැඩ පිළිවෙලක් තියෙනවා? මොකද දිගින් දිගටම මේ අනුපවුල් දැඩි අපහසුතාවයකට පත් වෙනවා.
ගරු මන්ත්‍රීතුමා, අපි දන්නවා පසුගිය කාලේ යම් යම් දේශපාලන පරිගැණීම් මත හෝ එහෙම නැත්නම් ඒ අයට සාධාරණක වශයෙන් ඉඩම් ලැබිලා නැති 1987-92 කාලේ පදිංචි කරපු පවුල්වල තුන්වෙනි පරම්පරාවේ දරුවන්ට විශාල ඉඩම් අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි වැඩපිළිවෙලක් සකස් කළේම. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි රටේම අපේ නියෝජ්‍ය කතානායකතුමා නියෝජනය කරන උඩවලවත්, ඒ වගේම තඹුත්තේගමත්, ඒ වගේම ලක්ගල ප්‍රදේශත් මේ වගේ මේ අනුපවුල් සඳහා ඉඩම් ප්‍රමාණයක් ලබා දෙන්නේ. නමුත් පසුගිය අයවැයදී ජනාධිපතිතුමා යෝජනාවක් ඉදිරිපත් කළා. මේ ඉඩම් බලතල සම්බන්ධයෙන් කමිටුවක් පත් කළා. ඒ සම්බන්ධ විධිමත් වැඩපිළිවෙලක් කරන කල ඉඩම් ලබා දීම తాවකාලිකව අත්හිටවන්. ඒ නිසා දැනට ඒ කටයුත්තේ කමිටුවට යොමු කරලා තියෙනවා මේ සඳහා වැඩපිළිවෙලක් හදන්න. ඒ වැඩපිළිවෙල සකස් වුණාට පසුව අපි ඉක්මනින් ඒ අය සඳහා ප්‍රමුඛත්වය ලබා දීලා ඉඩම් ලබා දෙන්න කටයුතු කරනවා. ඒක ස්ථීරවම අපි කරනවා. ඒ සඳහා අපි දැන් මේ වෙලාවේ කටයුතු කරන්න බෑ. ඉඩම් කච්චේරියක්වත් පවත්වන්න ඉදිරියේදී ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න අපි වගකීමෙන් බාර ගන්නවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 5 ගරු නලින් බණ්ඩාර ජයමහමැතිතුමා. පැමිණ නැත. ඔව් කින්ස්වෙන්. ප්‍රශ්න දෙකක් ඔබතුමා ඇහුවා.
පැහැදිලි කිරීමක් කරගන්න අවස්ථාවක් ලබා. ගරු ඇමතිතුමා, දැන් අර මම ඔබතුමාට පැහැදිලි කරපු විදිහට අර විශාල අක්කර 50-60 තියෙන ඉඩම් තියෙනවා. මේවා කිසිම වගාවක් කළා නැහැ. අඩුම ගානේ ඒවා හරි අඳුනාගෙන මේවා වගා කරන්න පුළුවන් අයට ලබා දෙන්න කටයුතු කරොත් හොඳයි කියන එක මම යෝජනා කරනවා.
ඒක ඒ සම්බන්ධයෙන් මම පිළිතුරක් දෙන්නම්. මන්ත්‍රීතුමා, මේ වෙන විට අක්කර 3000ක් අපි අහෝසි කළා තියෙනවා. ඒ කියන්නේ අක්කර 50-60 දීපුවා ඉඩම් කිසිවක් වගා නොකර. දැන් මෙතනදිත් අපේ ගරු අමාත්‍යතුමා එක්ක මේ පාරිභෝගික කටයුතු සාකච්ඡා කරෙත් ඔය ගැන අක්කර 3000ක් අවලංගු කරා, තව අක්කර 7000ක් තියෙනවා අවලංගු කරා. කිසිවක් වගා කරලා නැහැ. ඉතින් මේගොල්ලෝ එක පැත්තකින් ලොකු ක්‍රියාවලියක්. අවලංගු කිරීමත් ලොකු ක්‍රියාවලියක්. ඒ නිසා ඒ කටයුත්තට දැන් මැදිහත් වෙලා කරලා තියෙනවා. ඒ නිසා ඒ අවලංගු කිරීම බාධාවක් නොකර තුන්වෙනි පරම්පරාවට දෙන්නත් ඉඩම් තියෙනවා. ඒ වගේම අර අවලංගු කරපු කොටසත් තුන්වෙනි පරම්පරාවට ලබා දෙන්න කටයුතු කරනවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 5 ගරු නලින් බණ්ඩාර ජයමහමැතිතුමා.
මහනෝ ගරු ප්‍රධානාංගතුමා.
ගරු විදුලි බලහ බලසත්‍ය මහත්තයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා අහන පළවෙනි ප්‍රශ්නයට උත්තරය වෙන්නේ උමාඔය විදුලි බලාගාරයේ විදුලි ජනන ධාරිතාවය මෙගාවොට් 120යි කියන එක. එතුමා අහන දෙවෙනි ප්‍රශ්නයට උත්තරය වෙන්නේ ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 529යි කියන එකයි. ඒට පුහුල්ලොය පුහුල් පොළ ජලාශය හා ඩයප්‍රභා ජලාශය ඉදිකිරීම, එම ජලාශ දෙක යාක්කර කිලෝමීටර් 4ක දිග උමග ඉදිකිරීම, ඩයරබා ජලාශයේ සිට විදුලි බලාගාරයට ජලය ගෙන එන කිලෝමීටර් 15ක දිග උමග ඉදිකිරීම, බලාගාරයෙන් පිටකරන ජලය නැවත ප්‍රධාන ජල මාර්ගයට යොමු කිරීම සඳහා යටිතල පහසුකම් දියුණු කිරීම, මෙගාවොට් 120ක ධාරිතාවකින් යුක්ත භූගත විදුලි බලාගාරය ඉදිකිරීම, රන්දෙනිය වහරු අංගණය ස්විච් යාඩ් එක ඉදිකිරීම, වහරු අංගණයේ සිට බදුල්ල ග්‍රිඩ් උපකොළ දක්වා කිලෝමීටර් 32ක දිග මෙගාවොට් 132ක සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම, බදුල්ල ග්‍රිඩ් උපකොළ නවීකරණය කිරීම යනාදී වැඩ කොටස් සියල්ල ඒකට එකතු කරලා තියෙනවා. ඉදිකිරීම ඒ සියලු දේ ඇතුළත් කරලා මේ සඳහා ඒකාබද්ධ කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කරලා තියෙනවා. බලාගාරය සම්ප්‍රේෂණ මාර්ගය වහරු අංගණය හා ඊට සම්බන්ධිත අනෙකුත් ඉදිකිරීම් සඳහාද ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 200ක පමණ මුදලක් වැය වෙලා තියෙනවා. ඊළඟට එතුමහන තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ බලාගාර සාධකයේ සාමාන්‍ය අගය 30%යි ඩයරබා ජලාශයේ සිට විදුලි උත්පාදනය සඳහා බලාගාරයේ වෙත නිකුත් කරන ජල ප්‍රමාණය මත එය රඳා පවතිනවා කියන එක උමාවය සංවර්ධිත ව්‍යාපෘතිය බහුකාර්ය ව්‍යාපෘතියක්. ඒ නිසා වාරිමාර්ග සහ පානීය ජල අවශ්‍යතාවයන්ට ප්‍රමුඛතාවය ලබා දීලා තමයි මෙම විදුලි බලාගාරයෙන් නිර්මාණය වෙන්නේ. ජලය නිදහස් කිරීමේ සහ ඒ අවස්ථාවන්හි විවිධත්වය හා වාර්ෂික වර්ෂාපතනය යන නිර්ණායක මතද කාලානුරූපීව බලාගාර සාධකයේ විචලනය සිදුවිය හැකි බව සඳහන් කරනවා මේ ගරු සභාවට. ඊළඟට එතුමා අහන හතරවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ ව්‍යාපෘතිය නිම කිරීමේ කාලය දීර්ඝ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී අනුමැතිය ප්‍රකාරව බලාගාරයේ 20/23 ජුනි මාස 30 දින වන විට ජාතික පද්ධතියට එක් කරන්න නියමිතයි කියන එකයි. එතුමා අහන ඊළඟ ප්‍රශ්නෙට උත්තරය අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මහවැලි පද්ධතියට එකතු වෙන මෙම බලාගාරය මහවැලි ගඟේ අතු ගංගාවක් වන උමාවය හරස් කළා පුහුල් පොළත්, ඒ වගේම උමාවේ අතු ගංගාවක් වන මාතොටිල්ල ඔය හරස් කළා ඩයර්බාවල ඉදිකරන මේ බලාගාරයට සඳහා වූ ජලය ඒක රාශි කිරීමත්, ඒ හරහා කිලෝමීටර 21ක උමං පද්ධතියක් හරහා මේ ජල මාර්ගය වැදගත්ම වෙන්නේ මේ මහවැලි පද්ධතියෙන් එළියට දානවා. ඒ කියන්නේ කිරින්දිඔය හරහා දකුණටත් ඒ වගේම බින්තැන්නටත් ඌවටත් මේ ජලය ලබා දෙනවා. මෙතන වැදගත්ම වෙන්නේ මම හිතන්නේ වාරි මාර්ග ඇමතුමත් ඉන්නවා, වාරි පද්ධතියට මේ ජලය ලබා ගැනීම තමයි මම හිතන්නේ විදුලි බලයටත් වඩා වැදගත් වෙන්නේ. හැබැයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ විදියට අහන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ බලාගාරය ඉදිකිරීම සහ මේ ව්‍යාපෘතියට මේ වෙනකොට අවුරුදු 15ක් ගිහිලා තියෙනවා. අපි දන්නවා කඩිනම් මහවැලි ව්‍යාපෘතිය අවුරුදු 6න් හැදුවා. 2008 පටන් ගත්තු මේ උමා ව්‍යාපෘතියට දැන් අද 2023 වෙනකොට අවුරුදු 15ක්. ඉතින් මේ නිසා තවදුරටත් ප්‍රමාද වෙලා දැන් 2023 මේ විදුලිය මෙගාවට 120ක් ජාතික පද්ධතියට එකතු කරනවා කියලා නියෝජ්‍යමත්තුමා රාජ්‍යමත්තුමා කිව්වා. හැබැයි මේ ගොඩක් ප්‍රමාද වෙලා තමයි තියෙන්නේ. මොකද විදුලි බලය අපිට තාම වැදගත් කාලයක්, විශේෂයෙන්ම ජල විදුලිය තාම වැදගත් කාලයකට අඩුම තරමින් මේ 2023 ඔය ඉලක්කයට යන්න පුළුවන්ද කියන එක තමයි මගේ
ප්‍රශ්නේ. වඩා හොඳයි නේද?
දැන් ඒක තමයි ප්‍රශ්නේ ඇහුවේ.
හරි.
ඔව්, අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ කාරණාව මතු කිරීම සම්බන්ධයෙන්. මම හිතන්නේ ඔබතුමාලගේ අවුරුදු 5ක කාලයක් මේ ව්‍යාපෘතිය ඇතුලේ තිබුණා. ඔබතුමාලගේ අමාත්‍යංශයක් ඒ වගේම රජයක් ඒ කටයුතු සිද්ධ වුණා. හැබැයි මන් දන්නේ ඒ වෙලාවේ ගහගත්තු දේශපාලන එකඟතාවයක් හින්දාද මන්දා. මොකද ඔබතුමා දන්නවා බදුල්ලට බණ්ඩාරවෙල්ට ජන ගංගාවන් එකතු කෙරුවා මේ උමාඔය ව්‍යාපෘතිය හින්දා විශාල පරිසර නාස්තියක්, පරිසර විනාශයක්, ඒ වගේම ජල උල්පත් සිඳී යාමක්, ඒ වගේම ගෙවල් දොරවල් දෙකට පැලිලා විනාශ වෙලා යනවා කියලා විශාල මතයක් ගෙනිච්චා ඒ වෙලාවේ යම් යම් දේශපාලන කල්ලි කණ්ඩායම්. ඒවා තුළ මේ ව්‍යාපෘතිය දිගින් දිගටම ප්‍රමාද වුණා කියන එක ඔබතුමත් දන්න හෘද සාක්ෂිය දන්න දෙයක්, අපිත් දන්න දෙයක්. හැබැයි එයින් පස්සේ වර්තමාන රජයේ බලයට ගත්තට පස්සේ මේ තිබිච්ච විදේශ විනිමය අර්බුදය තමයි මේ සඳහා මූලිකවම ගැටලුව වුණේ. අපි මේ වෙද්දී ඩොලර් මිලියන 19ක විතර හිග බිල්පත් ගෙවීමකට, එහෙම නැත්නම් හිග වැඩ කටයුතු කරගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා මුදල්වල. ඒ මුදලුත් අපි මේ වෙද්දී කළමනාකරණය කරගනිමින් තමයි මේ ලබන ජුනි මාසේ 30 වෙද්දී මේ වෙද්දි මං හිතන්නේ උමං මාර්ගයේ වැඩ 100% අවසానයි. ඒ වගේම ස්විච් යාඩ් එකේ වැඩ 99%ක් අවසానයි. ඒ වගේම මේ පද්ධතිය ගොඩනගන වැඩ කටයුතු වල 97-99 වගේ සීමාමාන වල තියෙන්නේ. ඒ නිසා මං හිතන්නේ දැන් තියෙන්නේ මුදල් වල අවශ්‍යතාවය මේ අවශ්‍ය කරන බඩු බාහිරාදිය මිලදී ගැනීමට. ඒ නිසා මං හිතන්නේ ඒ මුදල් ටික විදුල බල මණ්ඩලෙන් මේ වෙද්දිත් භාණ්ඩාගාරෙන් මේ වෙද්දිත් සපයන් එකඟ වෙලා දැනටත් මාස්පතා ඒ කටයුතු ලබා දෙමින් කරගෙන යනවා.
මං හිතන්නේ ප්‍රමාදය ගැන තවත් කාරණාවක් බලපෑවා. ඒක තමයි අපි දන්නවා ඉරානයට සම්බාධක පැනෙව්වා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මං දන්න තරමට මේක ඉරාන ණය ආධාරයක් විදිහට පටන් ගත්තට මේක අන්තිමට රටේ අපේ භාණ්ඩාගාරයේ මුදල් වලින් තමයි කරන්න උනේ. ඉරාන සමාගමක් විදිහට ෆරාබ් සමාගම තෝරගත්තා. ඔවුන් තමයි කොන්ත්‍රාත්කරුවෝ. හැබැයි ප්‍රශ්නේ උනේ මේ එනිසා යම් කාලයක් ගත වීමටත් ප්‍රධාන වශයෙන් බලපෑවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. දැන් අපි 2015-24 මේ ගැන දිගින් දිගටම කතා කරා. ඔබතුමා කියන ඔය තාක්ෂණික කාරණාව සම්බන්ධව හොඳ දැනුමක් වට තියෙනවා. හැබැයි අපි කොහෙවත් අපි නම් ගිනි තියන්න ගියේ නෑ. අපි මිනිස්සු එකතු කරෙත් නෑ. ඔය සමාගමත් මම බොහොම දන්න සමාගමක්, ඉතාම හොඳ සමාගමක්. ඒ නිසා අපි ගිනි තියන්න ගියේ නෑ. ඒ ගිනි තියපු අය ඇති. හැබැයි ගිනි තිබ්බේ අපි නෙමෙයි. නමුත් දැන් මම ඔබතුමාගෙන් අහන්නේ මේ බලාගාරය ජාතික විදුලිපත් බලපද්ධතියට හරි අපි 2023 එකතු කරනවා කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැන් මේ ව්‍යාපෘතිය ඇත්තටම ඔබතුමා විදුලි බල ඇමතිවරයට උත්තර දුන්නත් මේ ව්‍යාපෘතිය සම්පූර්ණ අධීක්ෂණය කරේ වාරි මාර්ග අමාත්‍යාංශය. මොකද මේක ප්‍රධාන මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොටසකටත් ඒ වගේම ඌවේ විශාල ප්‍රමාණයකටත් ජලය ලබා දීම. ඉතින් නමුත් ගරු අමතුමනි ඔබතුමාට අදාළ නොවේ කියලා කියන්න පුළුවන් වෙයි සමහර විට. නමුත් මම ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේකේ ප්‍රධාන අරමුණ තමයි ඒ පහළ වාරි පද්ධතියට අවශ්‍ය ඉදිකිරීම් කිරීම. එතන ජලාශ ගණනාවක් ඉදි වෙනවා. ඒ වගේම ඇල මාර්ග පද්ධති විශාල ප්‍රමාණයක් ඉදිරි එකතු වෙනවා. නමුත් අපිට පේනවා මුදල් ප්‍රමාදය නිසා දැන් අපේ ප්‍රධාන අරමුණ වාරි පද්ධතිය නම් 2023 විදුලි බල පද්ධතියට මේක එකතු කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේම වාරි පද්ධතියත් ඉවරත් වෙන්න ඕන. විශේෂයෙන්ම කිතුල්කොටේ ජලාශය, හඳපානාගල, අලිකොටාර ඇතුළු ජලාශ ගණනාවක් පෝෂණය වෙනවා. අලුතෙන් ජලාශ තුනක් ඉදි වෙනවා. ඒ නිසා මම ඔබතුමාට පුළුවන් නම් උත්තරයක් දෙන්න මේ වාරි පද්ධතියට. වාරි මාර්ග අමාත්‍යාංශයත් ඉඳලා ගියා. ඒ පද්ධතියට අවශ්‍ය මුදල් රජය විසින් කඩිනමින් ලබා දෙනවද? ඒ වාරි පද්ධතියත් 2023 වසරේ අවසන් කරන්න කටයුතු කරනවාද? විශේෂයෙන් අවධානය ලක් කරනවා රජයේ අවධානයට. මේකේ ප්‍රධාන අරමුණ සාර්ථක කරගන්න නම් මේ වාරි පද්ධතියට අවශ්‍ය ඒ පහළ උමාවයේ ව්‍යාපෘතියට, පහළ නිම්නයේ ව්‍යාපෘතියට අවශ්‍ය ජලය ලබා දීම සඳහා ඒ වාරි පද්ධතියට සල්ලි ලැබෙන්න ඕනේ. ඒ නිසා ඒ ගැනත් ඔබතුමාට ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න පුළුවන් නම් දෙන්න, නැත්නම් ඒ සඳහා අවධානය යොමු කරන්න කියලා මම ඉතාම ආදරෙන් ඉල්ලා
සිටිනවා. ඔව්, විශේෂයෙන්ම මං හිතන්නේ වාරි මාර්ග අමාත්‍යතුමා ඔබතුමා කිව්වා වගේ උත්තර දිය යුතු ප්‍රශ්නයක්. හැබැයි විදුලි බල මණ්ඩලයේ එහෙම නැත්නම් විදුලි බලාගාරයේ අවශ්‍යතාවය 30% කියන, ඒ කියන්නේ මේ සමස්ත ව්‍යාපෘතියේ ඵලදායිතාවය 30% කිව්වට මේ ව්‍යාපෘතිය අතිශය වැදගත් ව්‍යාපෘතියක් මේ පද්ධතියට. මොකද හේතුව අපි අදටත් මේ ජලාශ හිඳෙන වෙලාවල් වලදී දකුණට විදුලිය ලබා ගන්නේ අදටත් ඉන්ධන වලින් වැඩි හරියක්. ඒ නිසා මං හිතන්නේ අවශ්‍යතාවයේ දැඩිම තියෙන, එහෙම නැත්නම් පීක් අවර් එකේ අපිට ඒ කාල සීමාවට විදුලි බලය ලබා ගැනීම සඳහා තමයි මේ ව්‍යාපෘතිය කිරීමේ අවශ්‍යතාවය තියෙන්නේ. එනිසා මං හිතන්නේ රාත්‍රී කාලයට අවශ්‍ය කරන දවල් කාලයේ ජලය එක්වස් කරගෙන රාත්‍රී කාලයට අවශ්‍ය කරන විදුලිය නිෂ්පාදනය කර ගැනීම සඳහා තියෙන වැදගත්කම නිසා අපි විදුලි බල මණ්ඩලයත් ඒ වගේම අමාත්‍යාංශයත් විදිහට මේක කඩිනම් කරන්න මේ අවශ්‍ය කරන මුදල් ටික කඩිනමින් ලබා දීලා ඒ අවශ්‍ය කරන කටයුතු ටික කඩිනම් කරන්න අවශ්‍ය කටයුතු කරගෙන තියෙනවා. ඒ වගේම වාරි මාර්ග රාජ්‍ය ඇමතිතුමත් වාරි මාර්ග කැබිනට් ඇමතිතුමත් ඊයේ පෙරේදා දවස්වල ගිහිල්ලා මේ නිරීක්ෂණය කරලා මේ විදුලි බලාගාරය ඉදිවි අවසන් වෙනවත් එක්කම අනිකුත් වැඩ කටයුතුත් අවසන් කරලා ඒ වාරි පද්ධතියට ඕන කරන ජලය ලබා ගැනීමේ වැඩ කටයුත්ත කරනවා කියන සම්බන්ධීකරණය එහෙම නැත්නම් ඒ ආයතන දෙක තුන එකතු වෙලා සාකච්ඡා කරගත්තා. මොකද ඉතුරු වැඩි වරප්‍රසාදයේ ඒ ගොවිබිම් වලට සහ පානීය ජලයට අවශ්‍ය වෙන නිසා. ඒ නිසා මම හිතන්නේ විදුලි බල මණ්ඩලයට 130ක දායකත්වයක් වුණත් ඒක අපිට මේ වෙලාවේ හැටියට මේ තියෙන ඉන්ධන වියදමේ හැටියට මම හිතන්නේ අපිට 100%ක මේ ප්‍රතිලාභයක් විදුලි බල මණ්ඩලයේ විදිහට ලැබෙනවා. බොහොම ස්තුතියි.